ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
ජය පරාජය මැදින් ගලා යන සද්දින කිලිබිලේ උණුසුම
SBS සිංහල ගුවන් විදිලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
අයිබෝන් හැම දෙනාටම සුබෝදාසනක් ප්‍රාර්ථනා කරන ගමන් ගෙවිගේ සතිය ක්‍රීඩා පිටිවල උණුසුම් තතුවිත්ති සොයා බලන SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නයි අපි සූදානම් වන්නේ. අපි පළමුවෙන්ම අවධානය යොමු කරමු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර දෙවන හෙවත් අවසාන ටෙස්ට් තරගය ඔස්ට්‍රේලියානු දිවා සම්මත වේලාවෙන් හෙට රාත්‍රී 8ට ඉන්දියාවේ බැංගලෝරුහි එම් චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස තමයි ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා රතු පැහැති පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුව තමයි මෙහිදී යොදා ගැනෙන්නේ. මේ තරගය නැරඹීමට මුලදී ක්‍රීඩාංගණයේ මුළු ප්‍රේක්ෂක සංඛ්‍යාවෙන් 50%කට පමණක් අවස්ථාව ලැබුණත් ඊයේ දිනේදී වාර්තා වුණා දැන් තරගයේ නැරඹීම සඳහා 100%ක් ප්‍රේක්ෂක සහභාගීත්වයක් සඳහා අවසර ලබා දී ඇති බව. සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කරලා තිබ්බ ප්‍රවේශ පත්‍ර 10,000කට ආසන්න ප්‍රමාණයක් පළමු දින දෙක තුලදී විකුණා ඇති බවත් මේ වන විට වාර්තා වනවා. 2018 වසරේ ජුනි මාසයේදී අෆ්ගනිස්තානයේ ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගයේ ක්‍රීඩා කිරීමෙන් පසු ප්‍රථම වතාවට තමයි බැංගලෝරුහිදී මේ ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ. බැංගලෝරුහි එම් චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී අවසාන වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වුණේ 2020 වසරේ ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියාව සමග. එක් දින තරගයක්. ඒ තරගාවලිය ජය ගන්නටත් ඉන්දියාව සමත් වුණා. මේ තරගයේ ඉන්දියාව තුලදී ඉන්දියාව තරඟවදින තෙවන දිවාරාත්‍රී රෝස පන්දු ටෙස්ට් තරගය විදිහට තමයි හැඳින්වෙන්නේ. ඉන්දියාව දින 3ක් ඇතුළත එම ටෙස්ට් තරඟ දෙකම ජයගෙන තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාව මේ දක්වා දිවාරාත්‍රී ටෙස්ට් තරඟ 3කට මුහුණ දීලා තිබෙනවා. ඉන් දෙකක් ජයග්‍රහණය කරලා තිබෙනවා. එක් තරඟයක් පරාජයට පත් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර මොහාලිහිදී පැවති පළමු ටෙස්ට් තරගෙන් ඉනිමක සහ ලකුණු 222ක දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ අනුව ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත වුණු මෙම තරගාවලිය එකට බිඳුවක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව මේ වන විට සමත් වී තිබෙනවා. පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දැක් වූ දුර්වල පිතිකරණය නිවැරදි කරගෙන දෙවන ටෙස්ට් තරගයට මුහුණ දෙන බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කරලා තිබෙනවා. මේ අතර වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙළූ දෙවන ඉන්දිය පන්දු යවන්නා ලෙසට රවිචන්ද්‍රන් අශ්වින් එම පළමු තරගයේදී පත් වුණා. මීට පෙර එලයිස්තුවේ හිටියේ ඉන්දියාවේ සුපිරි පන්දු යවන ක්‍රීඩක කපිල් දේව්. මේ අතර පැතුම් නිස්සංක ආබාධයකට ලක්වීම හේතුවෙන් හෙට දිනේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ඔහුට අහිමි වුණු ඇතැයි වාර්තා වනවා. ඒ වෙනුවට කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. ඒත් එක්කම ආබාධයක් හේතුවෙන් ලහිරු කුමාරටත් දෙවන ටෙස්ට් තරගයේ අහිමි වන ඉඩක් වාර්තා වනවා. ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් වාර්තා වනවා. සාමාන්‍ය ඉතිහාසය තුළදී දිවාරාත්‍රී ටෙස්ට් තරඟ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාව වැඩි දක්ෂතාවක් දක්වන බව තමයි වාර්තා වන්නේ. අපි බලමු මේ තරගයට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ මොන ආකාරයෙන්ද කියලා. ඒ අතරතුරේ තවත් සුවිශේෂී ප්‍රවෘත්තියක් ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ තමයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස නොටිංහැම්ෂයර් පාත්‍ය පුහුණුකරු ඇන්ටන් රූක්ස් පත් කර තිබෙන බව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඔහු මීට පෙර නවසීලන්ත ඒ කණ්ඩායමේ සහකාර පුහුණුකරු සහ නෙදලන්තේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙන බවත් වාර්තා වනවා. නව ක්‍රිකට් නීති සම්බන්ධයෙන් තමයි අපි දැන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ නීති කිහිපයක් සංශෝධනය කිරීමට පියවරගෙන තිබෙනවා. එය මේ සතියේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලැබුණු ප්‍රධානතම ප්‍රවෘත්තිය බවට මේ වන විට පත් වී තිබෙනවා. ඒ අනුව යම් තරඟයකදී යම් ක්‍රීඩකයෙකු වෙනුවට රිප්ලේස්මන්ට් ප්ලේයර් කෙනෙක්, එහෙම නැත්නම් ප්‍රතිස්ථාපන ක්‍රීඩකයෙකු තරඟයේ අතරතුර යොදවනු ලැබුවොත් ඒ තරඟයේදී ඒ ක්‍රීඩකයා සිදු කර තියෙන ඕනෑම වැරැද්දක්, ඒ වගේම දැවීයාම් වලට එම ප්‍රතිස්ථාපන ක්‍රීඩකයා උරුමකම් කියන බව මෙම නීති සංශෝධනය කරලා තිබෙනවා. ඒ වගේම පිතිකරුවෙකු උඩ පන්දුවක් ලබා දී දැවී ගියොත් ඒ උඩ පන්දුව යන අතරේ පිතිකරුවන් දෙදෙනා තමන්ගේ අන්ත දෙක මාරු වී තිබුණොත් දැවී ගිය පිතිකරුවා වෙනුවට පිටියට පිවිසෙන නවක පිතිකරුවා පන්දුවාරයක නිමාව සිදු නොවන්නේ නම් පමණක් ඊළඟ පන්දුවට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු වෙනවා. ඒත් එක්කම පන්දුවක් යොමු කරන අවස්ථාවේ ක්‍රීඩාංගණයට සතෙකු හෝ යම් පුද්ගලයෙකු පැමිණීම හේතුවෙන් ඒ තරඟයේ ක්‍රීඩා කිරීමට නොහැකිව කණ්ඩායම් දෙකටම අවාසියක් සිදු වී තිබේ නම් ඒ පන්දුව අජීවී පන්දුවක් නැත්නම් ඩෙඩ් බෝල් එකක් ලෙස සංඥා කිරීමටත් විනිසුරුවන්ට දැන් හැකියාව තිබෙනවා. මේ අතර පන්දු යවන්නෙකු තම පන්දු යවීමේ සීමාවට පිවිසීමට පෙර පිතිකරණාන්තයේ සිටින පිතිකරුවා දුවද්දී දැවියාමට උත්සාහ කරමින් පන්දුව විසිකලහොත් එය දැන් අජීවී පන්දුවක් වෙනවා. මේ අතිශය දුර්ලභ අවස්ථාවක්. ඉතින් මේක මෙතෙක් හඳුන්වා තිබුණේ නෝබෝල් එකක් විදිහටයි. ඒත් එකම පිතිකරු සිටගෙන සිටින ස්ථානයට ඒ වගේම පන්දු යවන්නා තම පන්දුව දැමීම සඳහා දිවීම පටන් ගත් වෙලාවේ සිට පිතිකරුවා සිට ඇති ඕනෑම ස්ථානයක සිට හෝ සාමාන්‍ය පිතිකරණයකදී ප්‍රහාරකයාට වඩා ඉහළින් හෝ ඉවතින් ගමන් කළ හැකි පන්දු වයිට් පන්දු ලෙස හැඳින්වීමටත් තීරණය කරලා තිබෙනවා. ඒත් එක්කම පන්දු යවන්නාගේ අන්තේ රැඳී සිටින පිතිකරු සීමායිර ඉක්මවා ගොස් ඇති අවස්ථාවක පන්දුව යොමු කිරීමට පෙර පන්දු යවන්නා විසින් කඩුල්ල බිඳ දමමින් පිතිකරුවා දවා ගන්නා අවස්ථාව දුවද්දි දැවියාමේ නීතිය යටතට ඇතුළත් කිරීමටත් පියවරගෙන තිබෙනවා. මේ අතර COVID-19 හේතුවෙන් පන්දුව උපදැමීමට කේටේ යොදා ගැනීමට හිව පැනවුණු තාවකාලික තහනම දැන් ස්ථිර තහනමක් බවට පත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී පන්දුවට කේටේ තැවරීම පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට ගන්නා තහනම් ක්‍රියාවක් බවට පත්වනවා. ඉතින් මේ නව ක්‍රිකට් නීති එළඹෙන ඔක්තෝබර් 1 වෙනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බව තමයි මාලිබොන් ක්‍රිකට් සමාජය පවසන්නේ. නවතම ICC ශ්‍රේණිගත කිරීම් සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් මෙම ශ්‍රේණිගත කිරීම් හි සිටින්නේ මොන මොන ස්ථානවලද කියලා තමයි දැන් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. නවතම ICC ශ්‍රේණිගත කිරීම් පසුගිය දා නිකුත් කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක නවතම 2020 පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල නවවන තැනට පත් වී තිබෙනවා. එහි පළමු තැනට පාකිස්තානයේ නායක බාබර් ආසම් පත්ව තිබෙන අතර දෙවන තැනට පාකිස්තානයේ මොහමඩ් රිස්වාන් පත්ව තිබෙනවා. මේ අතර වනිදු හසරංග 2020 පන්දු යවන්න අතර 6 වන ස්ථානයේ දක්වා පහත වැටී තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීම්වල හොඳම 2020 පන්දු යවන්න ලෙස්ටර් පත් වී තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක ටබ්‍රිස් ෂම්සි. ඔස්ට්‍රේලියාවේ ජෝස් හැසල්වුඩ් 2020 පන්දු යවන්න අතර දෙවන තැනට පත්ව තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවනවා. ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ තවමත්ම රැඳී සිටින්නේ ඔස්ට්‍රේලියාවේ මානුස් ලැබුෂැන්. එක් දින තරග රටාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වල කිසිදු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු දක්නට නොලැබීමත් ඉතා කනගාටුදායක පුවතක් බවත් කිව යුතුමයි. අපි අවධානය යොමු කරන බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ මුළු මහත් ලෝකයම කම්පාවට පත් කරමින් පසුගිය සිකුරාදා අපි අතරින් අභහ ප්‍රාප්ත වූ ඔස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ ආමංගල උත්සවය සම්බන්ධයෙන් තායිලන්තයේදී අභහ ප්‍රාප්ත වූ සුපිරි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ මෘතදේහය ඊයේ රාත්‍රී 8:30ට පමණ බැංකොක් නුවර සිට ඔස්ට්‍රේලියාවට ගෙනාවා. පසුගිය සිකුරාදා තමයි ඔහු තායිලන්තයේ තමා සිටි හෝටල් කාමරය තුලදී මිය ගියේ බවට ඒ ප්‍රවෘත්තිය වාර්තා වුණේ. වෝන්ගේ මරණය හෘදයාබාධයකින් සිදු බව පෙනෙන්නට ඇති තමයි තායිලන්ත පොලිසිය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් අභහප්‍රාප්ත ෂේන් වෝන් වෙනුවෙන් රාජ්‍ය අවමංගල උත්සවයක් පැවැත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය කරපු යෝජනාව ඔහුගේ පවුලේ සමාජිකයින් පිළිගෙන තිබෙනවා. ඒ අනුව මාර්තු 30 වනදා ඔවුන්ගේ අවමංගල උත්සවය මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට සියලු කටයුතු දැන් සූදානම් කරමින් පසුවනවා. විශේෂම ෂේන් වෝන් MCG හිදී ඔහුගේ ඓතිහාසික 700 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගත් අතර 1994 වසරේදී පැවති අලුමඳුන ටෙස්ට් රංගයේදී ඔහු එහිදී සුප්‍රසිද්ධ තමන්ගේ කඩුලු ත්‍රිත්වය ලබා ගත්තා. ඉතින් MCG ක්‍රීඩාංගණය සහ ෂේන් වෝන් අතර තිබෙන ඓතිහාසික බැඳීමක් ෂේන් වෝන් හට අවසාන ගෞරව දැක්වීමට මහජනතාවටත් අවස්ථාව ලැබෙන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කර තිබෙනවා. ඒ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවත් ඔවුන් සඳහන් කරනවා. මේ අතර ඔහුගේ මිතුරන් සහ පවුලේ අය සඳහා වෙනම පෞද්ගලික අවමංගල උත්සවයක් ලබන සතියේදී සිදු කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා. ඒත් එක්කම MCG ක්‍රීඩාංගණයේ දැනට තිබෙන ග්‍රේට් සදන් ප්‍රේක්ෂකාගාරය SK වෝන් ප්‍රේක්ෂකාගාරය ලෙස නම් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති ප්‍රමුඛ වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. 2006 වසරේ පැවති බොක්සින් දින ටෙස්ට් තරඟයේදී වෝන් තමන්ගේ 700 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගත්තේ ඒ අන්තයේ සිටවීම ඊට ප්‍රධානතම හේතුව වනවා. ඊට අමතරව ෂේන් වෝන් වෙනුවෙන් ස්ථිර උපහාර ප්‍රතිමාවක් MCG හෙවත් මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ස්ථාපිත කිරීමටත් මේ වන විට තීරණය කර තිබෙනවා. 1969 සැප්තැම්බර් 13 වන දින මෙල්බන් කලාපයේ අපර් ෆර්න්ට්‍රි ගලියෙහි උපත ලැබූ ෂේන් වෝන් 1992 ජනවාරි මාසයේදී ඉන්දියාවට එරෙහිව තම මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ක්‍රීඩා කරනවා. එතෙන් පටන් ඔහු 2007 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරඟ 145කට සහභාගී වෙමින් ටෙස්ට් කඩුලු 708ක් දවා ගැනීමට සමත් වුණා. ඒ වගේම ඔහු එම කාලය තුලදී එක් දින තරඟ 194කදී කඩුලු 293ක් බිඳ හෙලීමටත් සමත් වී තිබෙනවා. 1994 වසරේ අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ තරඟයකදී එංගලන්ත පිතිකරුවන් බිහිතියට පත් කරපු ෂේන් වෝන් ලකුණු 71කට කඩුලු 8ක් දවා ගනිමින් තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමත් වාර්තා කරා. 1998 1999 වසරේදී ඔස්ට්‍රේලියාව යලිත් එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාගත්තා. ඉතින් එම ලෝක කුසලානයේ දිනු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේද ෂේන් වොන් කියන්නේ ප්‍රබල සමාජිකයෙක්. ඒ වගේම 1992 වසරේ ඉඳලා ෂේන් වොන් වසර 15ක් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරා. 2007 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පස්සේ 2008 වසරේ පැවති පළමු IPL ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වූයේ ෂේන් වොන් නායකත්වයේ දරපු රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමයි. ඉතින් IPL ඉතිහාසයටත් ෂේන් වොන් අතිශයින්ම වැදගත් චරිතයක් බවට පත් වී හමාරයි. ඒ වගේම 2013 වසරේදී ඔහුට ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ දිවියේ ලැබිය හැකි ඉහළම සම්මානය වන ICC Hall of Fame සම්මානයද ලන්ඩන් නුවරදී හිමි වුණා. ක්‍රිකට් ලෝකයේ මෙතෙක් බිහි වූ සුපිරිම පාදංග පන්දුව වන්නා විදිහට තමයි ඔහු හැඳින්වෙන්නේ. ඔස්ට්‍රේලියානු ක්‍රීඩා විශේෂඥ හඳුන්වන ආකාරයට ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්බර්න්ගෙන් පස්සේ ඔස්ට්‍රේලියාව බිහි කරපු දෙවන හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ෂේන් වෝන්. ඉතින් ෂේන් වෝන් ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලාබින් අතර දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයා මුරලිදරන්ට පමණයි. අපි ලබන සතියේ ෂේන් වෝන්ගේ රාජ්‍ය ආමංගල උත්සවයේ වැඩිදුර තොරතුරු ඔබට සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් තමයි දැන් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පින්ඩි නුවරදී පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුණා. පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම කඩුලු 4ක් තැවී ලකුණු 476ක් ලබා සිටියේදී සිය ඉනිම අත්හිටුව ඔස්ට්‍රේලියාවට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන්නා. පාකිස්තානු පළමු ඉනිම සඳහා අසාර් අලි ලකුණු 185ක්, ඒ වගේම ඉමාමුල් හක් ලකුණු 157ක් ලබා ගත්තා. ඔස්ට්‍රේලියාව තම පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 459ක් ලබා ගත්තා. එහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් උස්මාන් කවජා ලකුණු 97ක්, ඒ වගේම මානුස් ලැබුෂන් ලකුණු 90ක් ලබා ගත්තා. ඉන් අනතුරුව පාකිස්තානයේ සිය දෙවැනි ඉනිම සඳහා කිසිවෙකුත් නොදැවී ලකුණු 252ක් රැස් කර සිටින විට පස්වන දිනේ නිමාවීමත් සමග තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුණා. දෙරට අතර දෙවන ටෙස්ට් තරගය ඔස්ට්‍රේලියාව දිවා සම්මත වේලාවෙන් හෙට පස්වරු 4ට කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතයි. මේ අතර ICC ටෙස්ට් ශූරතාවලියේ නවතම ලකුණු සටහන නිකුත් කර තිබෙනවා. එහි මේ වන විට පළමු ස්ථානයට ඔස්ට්‍රේලියාව පත් වී තිබෙනවා. ඔවුන් හිමි කරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 56ක්, ඒ වගේම දෙවන ස්ථානය පාකිස්තානය හිමි කරගෙන තිබෙනවා ප්‍රසාද ලකුණු 40ක් සමගින්. ශ්‍රී ලංකාව ICC ටෙස්ට් ශූරතාවලියේ නවතම ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ රැඳී සිටින්නේ ප්‍රසාද ලකුණු 24ක් ලබා ගනිමින්. ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේදී සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි සූදානම් වන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු ගෙවිගේ සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත් ඉගෙන එන්නට. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.